නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඛාකෝ ආසු වේදනා ඒකෝ අන්තෝ දුක්ඛා වේදනා ဒුතියෝ අන්තෝ අදුක්කම සුඛ වේදනා මජ්ජේ තණ්හා සිබ්බනීති ධර්ම ශ්‍රවණා බිලාසි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාම බොහෝම වමනාවෙන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේදී මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට වනේ. එහෙම කන් යොමු කරලා ආදරෙන් අපි ධර්මයේ ශ්‍රවණය කළොත් අපිට මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ හිස් නොවන වටිනා දහම් මහත් පහල කරගන්න පුළුවන්. මේ සද්ධර්මයේ ආලෝකය, මේ සද්ධර්මයේ අවබෝධය අපිට නොලැබුණු නිසා, අපිට ලබා ගන්න බැරි වෙච්ච නිසා අපේ සසර ගොඩාක් ඊමියත් දුූපු සැරිසරපු අය මේ දුක්සහගත සසර කවදා හරි දවසක අපිට නිමා කරගන්න පුළුවන් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා ඒ බුද්ධෝත්පාද කාලෙම මනුෂ්‍ය ජීවිතයකුත් ලැබිලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධර්මයත් සම්මුඛ වෙලා හම්බ වෙලා ඒ දහමත් අපි සකසා ආදරෙන් ශ්‍රවණය කරලා ඒ අර්ථයේ හිත තුළ ධාරණය කරගෙන ඒක නුවණින් හිතලා ඒ තුලින් ලැබෙන අවබෝධයනුයි අපි හැම කෙනෙක්ම කරපු සසර මහා බලගත් පින්කමක් නිසා. මේ දීර්ඝ සංසාරයේ මියත දුවලා වෙහෙසටපත් වෙච්ච අපිට වටිනා බුද්ධෝත්පාද කාලයක් ලැබුණා. ඒ වගේම වටිනා මනුස්සාත්ම භාවයකුත් ලැබිලා තියෙනවා. සසර දුක්ගිනි නිවෙන සද්ධර්මය ලැබෙන වටපිටාවකුත් හම්බ වෙලා. දැන් ඉතින් අපි අපව පිහිට කරගන්න ඕනේ. අත්තායත් නෝනහතෝ කොයිනාතෝ පරෝසියා තමාගේ පිහිට තමාමයි වෙන කවුරුවත් නැහැ කියන ටික සිහි කරලා දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා මොකද්ද? ඒ සද්ධර්මය බොහොම ආදරෙන් කන් යොමු කරලා අහන්න. අහලා ඒ ටික ධාරණය කරගන්න. ධාරණය කරගෙන නුවණින් අර්ථ පරීක්ෂණය කරලා අවබෝධ කරගන්න. එතකොට අපි මේ දුක් සහගත සසරෙන් මිදෙනවා. ඔන්න ඔය කාරණා ටික සිහියේ තබාගෙන බොහෝ මුමුණාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ පින්මුතුන්ගේ ධර්ම අවබෝධය සඳහා අනුක්‍රමයෙන් පවතින දහම් කරුණු රාශියක් අපි කතා කරනවා. ඒ අංගුත්තර නිකාය ဒုတိය පඤ්ඤාසිකේ මහා වග්ගයේ තියෙන මජ්ජි සූත්‍රය ඇසුලින් අපි ධර්ම දේශනා කීපයක් කරනවා. එදා බරණැස ඉසිපතනාරාමේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙදී ඒ භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච දහම් සාකච්ඡාවක් මුල් කරගෙන මේ සූත්‍රය පවතින්නේ. අපි ඒ ටික ඉගෙන ගන්නේ අපේ ජීවිතයටත් හරීම වටින නිසා. එදේ ස්වාමීන් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? මැද වෙන්නේ කුමනාන්ත වලට නොගියොත්ද කියන කතාවක්. එක එක ස්වාමීන් වහන්සේලා එක එක අදහස් ඉදිරිපත් කළා. එයින් මුලින්ම ස්පර්ශය කියන අන්තය ගැන ස්වාමීන් වහන්සේ නමක් දේශනා කළාම, ඊගව ස්වාමීන් වහන්සේ දේශනා කළ අතීතයේ එක්කන්තයක් අනාගතයේ දෙවෙනි අන්තයේ වර්තමානයේ මැදයි කියලා. ඕක අහගෙන හිටපු තව ස්ථවිර භික්ෂුන් වහන්සේ නමක් මතක් කරනවා. හැබැයි නෑ, ඕකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවේ අර්ථය මෙන්න මෙහෙම වෙනවා. කොහොමද? සුඛකු ආවසු වේදනා ඒකෝ අන්තෝ, දුක්ඛ වේදනා ဒුතියෝ අන්තෝ, උපේක්ඛා වේදනා අදුක්කම සුඛ වේදනා මජ්ජි තණ්හා සිබ්බනි. මේ සැප වේදනාව එක් අන්තයක්, දුක් වේදනාව දෙවනි අන්තයයි, අදුක්කම සුඛ වේදනාව නැත්තම් උපේක්ෂා සහගත වේදනාව මැදයි. මේ තණ්හාව සිබ්බණියයි කියලා. ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා, යම් කිසි කෙනෙක් සැප වේදනාව කියන අන්තයත් අතහැරලා, දුක් වේදනාව කියන අන්තයත් අතහැරලා, අදුක්කම සුඛ වේදනාවට පැමිණිලා, අදුක්කම සුඛ වේදනාව ඇසුරු කරමින් ඉඳලා තණ්හාව නැති කරන්න පුළුවන්. අන්නේ ඒ විදිහට තණ්හාව නැති කළොත් කවුරු හරි, අන්නේ ඒ විදිහට තණ්හාව නැති කළ කෙනාට කියනවා මහා පුරුෂයා කියලා. එතකොට මෙන්න මේ විදිහට එදා භාග්‍යවතුන් වහන්සේ පරායන වග්ගයේ මෙත්තිජ ප්‍රශ්නෙට දුන්නු පිළිතුරේ සූත්‍රයේ අර්ථය මම දන්නවා කියලා මේ ස්වාමීන් වහන්සේ මතක් කළා. ඉතින් මේ ටික අපි සාකච්ඡා කරන්නේ මේ පෙන්නපු අන්ත හඳුනාගත්තොත් කුමන තැනකින් හෝ අන්තිකට හසු වෙලා තිබුණොත් අපිත් නිවන් මාගේ කියලා හඳුනාගන්න අපිට පහසුයි. කුමන තැනකින් හෝ මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා තිබුණොත් එතන මැදයි කියන එක හඳුනාගන්න අපිට පහසුයි. එහෙම වුණොත් අපිටත් මේ ජීවිතේම දුකෙන් මිදෙන්න පුළුවන් නිසා. අපි මෙතනදී මේ ධර්මයන්ගේ අර්ථය ටිකක් පරීක්ෂණය කරලා බලමු. සැප වේදනාව අන්තයක් වෙන්නේ කොහොමද? දුක් වේදනාව අන්තයක් වෙන්නේ කොහොමද? අදුක්කම සුඛ වේදනාව මධ්‍යම වෙන්නේ කොහොමද? තණ්හාව ඉක්මවා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන කාරණාව. එතනදී සුඛ වේදනා කියලා කියනකොට පින්වතුනි, මෙතනදී සැපය කියන කාරණාව ඉස්සෙල්ලා දෙකට බෙදන්න වෙනවා. සැපය ගත්තාම ලැබෙන සුඛ සෝමනස්ස කියලා ධර්මතා දෙකක්, දෙකම අයිති සැපයට. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, චිවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා කියලා වේදනාවගේ උප්පත්ති ස්ථාන පටිඝ සම්පස්ස වශයෙන් පහක් තියෙනවා. මේ පස් පොළේ ඇති වෙන සැපයට කියනවා සුඛය කියලා, සැප වේදනාව කියලා. මනෝ සම්පස්සජා වේදනා කියන තැනකින් ඇති වෙන සැපයට කියනවා සෝමනස්සය කියලා. මේ සුඛ සෝමනස්ස කියන ධර්මතා දෙකම අයිති මොකද්ද? සැප වේදනාව කියන අන්තෙට. ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා කියලා වේදනාවේ උප්පත් ස්ථාන වශයෙන් පටිඝ ස්පර්ශ පහක් තියෙනවා. මේ පස්පොලේ ඇතිවෙන වේදනාවට කියනවා දුක්සහගත දුක්ඛා වේදනා කියලා. එතකොට මනෝ සම්පස්සජා වේදනාවල තියෙනවා දුක්සහගත, ඒකට කියනවා දෝමනස්සය කියලා. මේ දුක්ඛ දෝමනස්ස කියන දෙකම දුක්ඛා වේදනා කියන තැනට අයිති කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඉස්සෙල්ලා මේ අන්ත දෙක බෙදා ගන්නට මේ ස්පර්ශ ආයතන හයෙන්ම ලැබෙන සුඛ සෝමනස්ස කියන වේදනා ටික සැප වේදනාවේ කන්තියක් කියපු පැත්ත ඇසුරු කරනවා. එතකොට මේ ස්පර්ශ ආයතන හයෙන්ම ස්පර්ශ ආයතන හයෙන්ම උපන්න දුක්සහගත දුක්ඛ දෝමනස්ස කියන වේදනාව දුක් වේදනා කියන අන්තය ඇසුරු කරනවා. අදුක්කම සුඛ වේදනා මජ්ජේ මතක් කළා. එතකොට දැන් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අදුක්කම සුඛ වේදනා උපේක්ෂාසහගත වේදනාවයි කියලා මතක් කළා. අපි දන්නවා මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට තව නමක්. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ නිවනට මඟක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ගංගානම් ගඟ පෙරදිගට හැරිලා පෙරදිගට නැමිලා පෙරදිගට බරව පවතිනවා වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවනට හැරිලා නිවනට නැමිලා නිවනට බරව පවතිනවා. මහණෙනි මේ යමුනා ගඟ පෙරදිගට හැරිලා පෙරදිගට නැමිලා පෙරදිගට බරව පවතිනවා වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවනට හැරිලා නිවනට නැමිලා නිවනට බරව පවතිනවා. මහණෙනි මේ සරබු ගඟ පෙරදිගට හැරිලා පෙරදිගට නැමිලා පෙරදිගට පාරව පවතිනවා වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවනට හැරිලා නිවන නැමිලා නිවනට බරව පවතිනවා. මේ අචිරවතී ගඟ නිවනට හැරිලා නිවන මේ පෙරදිගට හැරිලා පෙරදිගට නැමිලා පෙරදිගට නැඹුරුව පවතිනවා වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවනට හැරිලා නිවන නැමිලා නිවනට බරව පවතිනවා. මේ ටිකම මතක් කළේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක නිවන පිණිසමයි පවතින්නේ. එක මොහොතකට හරි ආර්ය අෂ්ටාංග මාර්ගයේ උපන්නොත් නිවන් මඟ උපන්නාමයි. උපන්නොත් සෝතාපන්න කියලා කියන ධර්ම සෝතේට ආව එයා ගහගෙන යනවාමයි නිවනට. ඒ බව බුලින් මතක් කළේ විශේෂ කරුණ ටිකක් මතක් කරන්ට. දැන් අපි බැලුවා ස්පර්ශ ආයතන හයේම ඇතිවෙන සුඛ සෝමනස් වේදනා ටික දැම්ම සැප වේදනාවට. දුක් දුම්නස් වේදනා ටික අපි යොමු කළා ගොඩ ගැහුවා දුක් වේදනාවට. මේ ස්පර්ශ ආයතන හයේ තියෙන උපේක්ෂා වේදනාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දැන් අපිට ඉතුරු වුණොත් අපි හැම කෙනෙක්ම නිවනට හැරිලා නිවනට නැමිලා නිවනට බරව පවතිනවා වෙනවා කියන න්‍යායක් තියෙනවා නේද? එතකොට මේ ශාසනයෙන් බැහැර අයට ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙනවා කියන්ට වෙයි. තිරිසංගත සතුන්ටත් ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙනවා කියන්ට වෙයි. අපිත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ විටක විටක හරි ඉන්නවා කියන්ට වෙයි. ඇයි? මේ ශාසනයෙන් බැහැර අයටත් උපේක්ෂා වේදනාවන් ඇති වෙන නිසා තිරිසංගත ප්‍රාණීන්ටත් උපේක්ෂා වේදනාවන් ඇති වෙන නිසා අපි හැමටත් උපේක්ෂා වේදනාවන් ඇති වෙන නිසා එහෙම වුණොත් මේ ශාසනය පවතින්නේ තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ධර්මය ඇසූ අය අතර පමණයි කියන මේ ධර්මතාවයට පරස්පර වෙනවා. එහෙනම් මේ ධර්මයේ තියෙන අර්ථය ටිකක් අපි විමසිලිමත්ව බලන්න ඕනේ, බලන්න වෙනවා. මොකද උපේක්ෂා වේදනාව තිබුණු පමණකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියනව නෙමෙයි නේද කියන කාරණාවක් අපිට හිතන්න වෙනවා. පුංචි ලදරුවෙක් ගන්නට මේ පුංචි ලදරුවෝ ගැන ලදරුවා ගැන ඇලෙන්නේ ගැටෙන්නේ නැති උපේක්ෂා සහගත බවක් ඒ මනස තුල තියනවද කියලා බලන්න තියෙන්න පුළුවන්. හොඳයි, එහෙම තිබුණොත් එතන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියනවද? නැහැ. එහෙනම් ඒ උපේක්ෂාවක් වුණාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වන අදුක්කම සුඛ වේදනාව කියපු තැන නෙමෙයි. අපි දිහා බලන්ට මේ පින් උතුම් උනත් මේ හිස් අවකාශය දිහා බලන්ට ඔයගලන්ට මේ හිස් අවකාශය ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ. උපේක්ෂාවක් පවතී. ඇහෙන් රූප බලනකොට මධ්‍යස්ථ අරමුණු ඕනතරම් පහළ වෙයි. කණෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ගඳ සුවඳ ලබනකොට, දිවෙන් රස විඳිනකොට, කයෙන් ස්පර්ශ ලබනකොට, සිතින් අරමුණු සිහි කරනකොට උපේක්ෂා සහගත මට්ටම් ලැබෙනවා. මෙන්න මේ හැම උපේක්ෂාවකම අපි ඉස්සෙල්ලා මතක් කළා, මේ තුල තියෙනවා අවිජ්ජා අනුසය අනුසය වෙනවා. ලෝකෙ තුල සැප වේදනාවේ රාගානුසය අනුසය වෙනවා, දුක් වේදනාවේ පටිඝානුසය අනුසය වෙනවා, උපේක්ඛා වේදනාවේ අවිජ්ජානුසය අනුසය වෙනවා. ලෝකෙට පුළුවන් සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන තුන් වේදනාව තුල ඉන්න විතරයි නම් රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියන අනුසය ධර්ම තුනෙන් බේරිලා ඉන්න තැනක් ලෝකේ නැහැ. මොකද මජ්ක්‍ධිම නිකායේ වේදල්ල සූත්‍රය වගේ සූත්‍රවල බලන්න, මේ සූත්‍රවලදී සලායතන විභංග සූත්‍ර ආදී සූත්‍රවලදී මේව හොඳට මතක් කරලා තියෙනවා. සැප වේදනාවේ ලෝකෙ තුල තියෙන රාගානුසය අනුසය වෙනවා, දුක් වේදනාවේ පටිඝානුසය අනුසය වෙනවා, උපේක්ෂා වේදනාවේ අවිජ්ජානුසය අනුසය වෙනවා. එහෙනම් මෙතනදී ලෝකෙ තුල තියෙන උපේක්ෂාව ගැන නෙමෙයි මේ කියන්නේ. කොහොම හරි ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව උපේක්ෂාවේ හිටියා කියලා මාර්යාගේ මිදුණා හිම නෙමෙයි, මාර්යාගේ නොදැක්මට ගියා නෙමෙයි, මාර්යාට නොපෙනෙන තැනක හිටියා නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒකෙන් නිර්මාණය වෙන්නේ නැහැ. මොකද ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඉන්න හිත හුරු කළ ඕන කෙනෙකුට කරන්න බැරි නෑ, පුළුවන්. නමුත් එහෙම වුණාට ඒ උපේක්ෂාවේ තියෙන අවිජ්ජානුසය අනුසය වෙනවයි කියන කාරණාව ගැන බැලිය යුතුයි. මොකද මජ්ජේ මන්තා නලිප්පති කියන කරුණකුත් තියෙනවා. ඒ බව මතක තියෙන්න ඕනේ. මැදද තැවරෙන්නේ නැති වෙලා තියෙන්න ඕනේ. මැදද අහුවෙලා තියෙන්නේ නැති වෙන්න ඕනේ. එතකොට සැප වේදනාවත් දුක් වේදනාවත් උපේක්ෂා වේදනාවත් කියන තුන් වේදනාවම ලෝකෙ තුල රාගානුසය පටිඝානුසය අවිද්‍යානුසය අනුසය වෙන තැන් යම් තැනක අනුසය ධර්මයේ අනුසය වෙයි නම් එතන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා කියන ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ධර්මයේ අර්ථය අපි කොහොමද දකින්නේ? ඔන්න ඔය උපේක්ෂා වේදනාවේ ප්‍රශ්නේ දැන්. ඊට පස්සේ අපි බලමු අපි දැක්කා අපි අහලා තියෙනවා සුද්ධෝදන රජුරු අධිගම ලැබුවෙත් සුද්ධෝදන රජුරු රහත් උනේත් ගිහි ගෙදර ඉඳගෙන. නමුත් කාමසුකල්ලිකාම යෝගෙට නැත්තම් සැප වේදනාව ඇති වෙන අරමුණු එකක්වත්ම වින්දේ නැද්ද සුද්ධෝදන රජතුමා? මුළු ජීවිත කාලෙම ජීවත් උනේ උපේක්ෂා මට්ටමේම සිත් වලින් කියලාද කියන්නේ? එහෙම වුණොත් සුද්ධෝදන රජතුමා සැප වේදනාව කියන අන්තෙනම් හිටියේ කොහොමද නිවන් දැක්කේ? ඒ වගේම අපි අහලා තියෙනවා දැන් දුක් වේදනාව එක් අන්තයක්. අපි අහලා තියෙනවා පීතමනල හාමුදුරුව තිස්ස හාමුදුරුව වගේ අය මේ ශරීරයේ කලවැට බිඳගෙන ඒ තියුණු වේදනාවන් උපයෝගී කරගෙන නිවන් දැක්කා කියලා. ඒ දුක් වේදනාව අන්තයක් වෙලා නැහැ. මධ්‍යම ප්‍රතිපදාවේ වෙලා. කොහොමද එහෙම වුනේ? පීතමල හාමුදුරුවන්ට වැරදීමකින් දඩේමේ ගිය කෙනෙක් විදපු ඊතලයේ පැත්තකින් තියලා ඒ වේදනාව අරමුණු කරගෙන භාවනා කළා. ඒ දුක් වේදනාව අන්තයක් උනේ නැහැ. මම මෙතනින් මතක් කරන්නේ කොහොමද සැප වේදනාව අන්තයක් වෙන්නේ, කොහොමද දුක් වේදනාව අන්තයක් නොවෙන්නේ, මොන විදිහට ඉන්න උපේක්ෂාවද මධ්‍යම වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. අපි අහලා තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අර හත් දිනේ ගලක් උඩට ගිහිල්ලා භාවනා කළා නිරාහාරව. ඒ කවුරුවත් අන්තිකට වැටුනේ නැහැ. එහෙනම් මේ ධර්මයේ අර්ථය අපි කොහොමද තේරුම් කරගන්න ඕනේ? එහෙනම් ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට මේක බෙදී යුතුයි. ලෝකෙ තුල තියෙන මේ ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 ඇති වෙන සුඛ සෝමනස්ස කියන මේ සැප ඔක්කොම ටිකක් දාන්න සැප ගණයට. මේ ස්පර්ශ ආයතන 6 තියෙන උපේක්ෂා වේදනා කියන ඔක්කොම ටික නිදුක් බව සැපක් දුකක් නැති බව සැපක් කියන අර්ථයෙන් අයිති සැප වේදනා කියන අන්තයටම අයිති. එතකොට මේ ස්පර්ශ ආයතන 6ෙම එන දුක්ඛ දෝමනස්සයක් තියෙනවා නම් ඒ දුක්ඛ දෝමනස්සේ දෙක අයිති දුක් වේදනා කියන අන්තයට. සුඛාවේදනා ඒකෝ අන්තෝ දුක්ඛාවේදනා ဒුතියෝ අන්තෝ කියනකොට ලෝකෙ තුල පෙන්නන සැප දුක් උපේක්ෂා කියන තුන් වේදනාව මේ අන්ත දෙකේලා දත යුතුය. මේ අන්ත දෙකේ තියෙනවා. ඒද මේ අන්ත දෙක අපි දන්න පමණකින් අපි දන්න විදිහට අන්තය කියන එක නිර්මාණය වෙනව හෝ අන්තය කියන එක අතහැරෙනව නෙමෙයි. දැන් මෙතන තියෙන අපිට හිතෙන්නේ සැප වේදනාවේ අන්තයක්. බැරි වෙලා සැප සහගත අරමුණක් එහෙම කායික ස්පර්ශයක් එහෙම ලැබුණොත් අන්තයක. දුක් වේදනාවක් උපන්නොත් අන්තයක. කියන හැටියටයි අපි තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් මේ ධර්මයේ තේරුම ඊට වඩා වෙනස්. අපි කොහොමද ඒ අන්තයක වැටෙන්නේ අන්තයට නොවැටෙන්නේ කියන කාරණාව තෝරගන්නේ? මොකද අපි අහලා තියෙනවා. දැන් බොජ්ජංග සූත්‍ර වගේ සූත්‍ර දිහා බලන්න. මහරහතන් වහන්සේලා කච්චිතේ කමනී කස්සප කමනියන් යාපනියන් කස්සප කිමෙද්ද ඔබට ඉවසිය හැකිද යැපිය හැකිද ඉවසන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද මේ බන්තේ කමනියන් න යාපනියන් දුක්ඛාමේ වේදනා ආභික්කමන්ති නො පටික්කමන්ති කියලා භාග්‍යතුන් වහන්සේ මට ඉවසිය නොහැකි මට යැපිය නොහැකි දුක් වේදනාව වැඩි වෙනව පෙනේ අඩු වෙනව නොපෙනේ කියනවා. එහෙම වුණොත් පින්වතුනි මේ අන්ත දෙක අතහැරලා අදුක්කම සුඛ වේදනාවෙන් තණ්හාව ඉක්මවපු කෙනා මහපුරුෂයා කියලා කියන රහතන් වහන්සේට. ඒ මහපුරුෂයාත් ආපහු අන්තොල්ට වැටෙනවා කියලා පෙනේ අපිට මේ ධර්ම තේරුනේ නැත්තම්. මේ ධර්ම තේරුම් කරගන්න බැරි වුණොත් මොකද දුක් වේදනාව එකන්තයක් නะ රහතන් වහන්සේලාට උනොත් කයේ දුක් වේදනාවක් ඇති වෙන්න බැයිද ඇති වෙනවා. දුක් වේදනාව ඇති වුණ පමණකින් අන්තයක් වුණොත් එහෙනම් ලෝකේ මධ්‍යම ප්‍රතිපදාව හම්බ වෙන්නේ නැති වෙයි. ඇයි ඒ අන්තයට වැටෙන්නම වෙනවා. සැප වේදනාව ඇති වෙච්ච පමණකින් අන්තයක් වෙනවා නම් කාටවත් මධ්‍යම ප්‍රතිපදාවෙන්ට බැරි වෙයි. නමුත් මෙතනදී මෙන්න මේ නිසාමයි මේ ශාසනයේ මේ වටිනා ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා කියන්නේ. ලෝකේ තුල සැප වේදනාව ඇති කරගන්න කෙනාටත් දුක් වේදනාව ඇති කරගන්න කෙනාටත් උපේක්ෂා වේදනාව ඇති කරගන්න කෙනාටත් මේ තුන් දෙනාටම අන්තිකට නොවැටෙන විදිහට මේ සැප වේදනා දුක් වේදනා පරිහරණය කරන්න ඥාන දර්ශනයක් තියෙනවා. අන්න ඒ තැනට අපේ මනස පත් කරගන්න පුළුවන් වුණොත් විතරයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදින්නේ. අපි ක්‍රමානුකූලව ඒක ටිකක් විමර්ශනය කරලා බලමු. දැන් පෙන්වුවා ඒ ස්වාමීන් වහන්සේ සැප වේදනාව සුඛාකෝ ආවුසු වේදනා ඒකවන්තු සැප වේදනාව එක්කාන්තය. දුක්ඛ වේදනා ဒုတိယන්ත දුක් වේදනා දෙවෙනි අන්තයයි කියලා. දැන් සැප වේදනාව එක් අන්තයක් වෙන්නේ කාටද? අපි ඉස්සෙල්ලා කියපු විදිහට ප්‍රියමනාප වූ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මෙන්න මේ සැප සහගත ස්පර්ශයට හේතු වෙන ස්පර්ශයක් නිසා සැප වේදනාව උපදිනවා. යම් කිසි කෙනෙක් මේ සැපේ සතුටු වෙනවා නම් මේ සැපේ වේදනාව අනුව මනස පවත්වනවා නම් අන්න එයා සැප වේදනාවේ අන්තයට ගිහිල්ලා තියෙන කෙනෙක්. සුඛ වේදනා ඒකෝ අන්තෝ සැප වේදනාව එක් අන්තයක්. සැප වේදනාව කියන එක ධර්මතාවයක් ඒකේ තව ඉතිරියක් තියෙනවා. මේ සැප වේදනාව අන්තයක් උනේ කාටද? සැප විඳිනවා නම් කෙනෙක්, සැපේ සැප විඳිනවා නම්, සැපේ සතුටු වෙනවා නම්, සැපේ අනුව පවතින මනසක් යම්කිසි කෙනෙකුට තියෙනවා නම්, මෙන්න මෙයා සැප වේදනාව කියන අන්තයට අයිති. දුක් වේදනාවේ යම්කිසි කෙනෙක් දුක් වෙනවා නම්, දුකේ ගැටෙනවා නම්, දුකේ දුක් වේදනාව අනුව මනස පවත්වනවා නම්, මෙන්න මෙයා දෙවනි අන්තයේ ඉන්නවා. උපේක්ෂා වේදනාව අනුව මනස පවත්වනවා නම්, උපේක්ෂා වේදනාව අනුව මනස නැමී නැඹුරු වෙලා පවතිනවා නම්, මෙන්න මෙයා දුකක් නොවර්තින් සැපයි කියන තැන දෙවනි අන්තයේ අර පළවෙනි අන්තයේ ගණිතේ වැටලා තියෙනවා. එතෙන්දි තේරුම් කරගන්න ඕනේ සැප වේදනාවත් ලෝකෙ තුල තියෙන උපේක්ෂා වේදනාවත් දෙකම සැප වේදනාවයි කියන අන්තය ඇසුරු කරනවා කියන කාරණාව මතක තියාගන්න ඕනේ. දුක් වේදනාව කියන අන්තය ඇසුරු කළා කියලා මතක තියෙන්න ඕනේ. එතකොට චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව තියෙනවා සැප දුක් උපේක්ෂා කියලා. මේ සැප වේදනාවත් මේ දුක් වේදනාවත් කියන ධර්මතා දෙකට වැටෙනවා මේ තුන් වේදනාව. චක්කු සම්පස්යෙන් උපන්න සැප වේදනා උපේක්ෂා වේදනා කියන වේදනා දෙක සැප වේදනාවේ එක්කන්තයක් කියන තැනටත්, චක්කු සම්පස්යෙන් උපන්න දුක් වේදනාව දුක්ඛා වේදනා කියන අන්තයටත් වැටෙනවා. දැන් උතනදී ඒක අන්ති වෙන්නේ මෙහෙමයි. චක්කු සම්පස ඇහෙන් රූපයක් බලලා සැප සහගත හෝ උපේක්ෂා සහගත වුණොත්, ඒ සැප සහගත රූපයේ යම් කිසි කෙනෙක් සැපවත් වෙනවා නම්, ඒ සැප සහගත රූපය අනුව මනස පවත්වනවා නම්, ඒ උපේක්ෂා සහගත රූපයේ උපේක්ෂා සහගත නම්, ඒ උපේක්ෂා සහගත බව ඒ රූපය අනුව පවත්වනවා නම්, මෙන්න මේ දෙන්නම සැප වේදනාව අනුව යෙදිච්ච දෙන්නේ. මම ඊටු ටික මතක් කරන්න, මේක වෙන්නේ කොහොමද කියන එක. ඒ චක්කු සම්පස්යෙන් උපම් වේදනාව දුක්සහගත නම්, ඒ දුක්සහගත වේදනාවේ දුක් වෙනවා නම්, ගැටෙනවා නම්, අමනාප වෙනවා නම්, එයා දුක්ඛ වේදනා කියන අන්තයට වැටෙනවා. ඇහැ මුල් කාරණාව කරගෙන මේ ලෝකයට මේ අන්ත දෙක ඉපදිලා තියෙනවා මිසක මධ්‍යම ප්‍රතිපදාව ඉපදිලා නැහැ. ඒකයි මම මතක් කළේ ඇහෙන් දකිනකොට පෙනෙන රූපයේ තියෙන තැනක උපේක්ෂාව මධ්‍යම ප්‍රතිපදාව කියලා ගන්න එපා. එහෙම වුණොත් තිරසංගත සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා වෙනවා. මේ ශාසනයෙන් බැහැර අය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා වෙනවා. මොකද මේ ශාසනයෙන් බැහැර අයටත් උපේක්ෂා වේදනාව උපදින නිසා, තිරසංගත සත්තුන්ටත් උපේක්ෂා වේදනාව උපදින නිසා, උපේක්ෂාව තිබුණු පමණකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා කියන ධර්මතාවය ලැබෙන්නේ නැහැ කියලා මම මතක් කළා කලින්. එතකොට ඒ නිසයි ඒ උපේක්ෂාව අනුව චක්කු සම්පස්සජා වේදනා කියලා පෙන්වන තැන තියෙන උපේක්ෂා වේදනාවද අයිති වෙන සුඛා වේදනා කියන කොටසට කියලා මතක තබාගත යුතුයි. එතකොට කනෙන් ශබ්දයක් අහනකොට ඒ අහන ශබ්දය නිසා සැප දුක් උපේක්ෂා කියලා තුන් වේදනාවක් පහළ වෙනවා. එහින් සැප වේදනාවත් උපේක්ෂා වේදනාවත් සැප ගණයටත් දුක් වේදනාව දුක් ගණයටත් වැටෙනවා. අහන සද්දේ ආරම්භය සතුටු වෙනවා නම්, අහන සද්දේ සැපේ සැපවත් වෙනවා නම්, තව පැත්තෙන් ගත්තොත් සැප විඳිනවා නම්, හරියට කාමය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ එම අමුණන ලද බිලි කොක්කක් වගේ කියලා. යම් කිසි ඇතුලේ බිලි කට්ට හංගලා උඩින් කෑමක් අමුණලා තියෙනවා. බඩගින්න ඉන්න කෙනෙකුට මාළුවෙක් වගේ සතෙකුට බොහොම ප්‍රිය මනාප විදිහට තමයි මේ අරමුණ පේන්නේ. ඉතින් කන්නත් පුළුවන් කනකොටත් රසයි. ළඟට ගියොත් ඉඹිනකොටත් සුවඳයි. හැබැයි කෑවොත් දිරවන්නේ නැහැ. මරණය හෝ මරණ හා සමාන දුකටපත් වෙනවා. ඒ වගේ ඇහැට ප්‍රිය වූ රූප තියෙනවා. හරියට ඇතුලේ කට්ට අමුණලා දාපු යමක් වගේ. තාම හැම තිබුණට දෝෂේ නැහැ. ගිල්ලොත් තමයි දෝෂේ. ඒ වගේ සැප වේදනාවේ සැප වින්දුත් කෙලින්ම මාරයට අහු වෙනවා. දුක් වේදනාවේ දුක් වින්දත් මාරයට අහු වෙනවා. මෙතන තියෙන ලොකුම මාර වැඩේ තමයි සැප වේදනාවේ සැප වින්දත් අහු වෙනවා. දුක් වේදනාවේ දුක් වින්දත් අහු වෙනවා. ඊට පස්සේ තියෙන දේ තමයි එහෙනම් සැපත් නොවින්ද දුකත් නොවින්ද හිටියොත් ඒත් අහු වෙනවා. ඒකයි එතන තියෙන ලොකුම වැඩේ. ලෝකෙ තුල තියෙන ප්‍රශ්නේ ඔන්න ඕකයි. හැමදාම මම පුන පුනා මතක් කරන සිද්ධිය තමයි මේ ලෝකයේ අපි හිතන සීමාවෙන් එහා සිද්ධියක් මේ තියෙන්නේ. මේ ලෝකෙ ඇතුළේ මොන විදිහටවත් බලාපොරොත්තු වෙන්න එපා විමුක්තිය කියන කාරණාව. එතකොට කනට ගැටෙන ශබ්දය ප්‍රියමනාප එකක් වුණොත් ඒ අනුව පවත්වන මනස සැපසහගත වෙන මනස සැපාන්තය ඇසුරු කරනවා. ඇහෙන සද්දේ දුක් සහගත වෙන්න පුළුවන්. ඒ දුකේ දුක් වෙනවා නම් ඒතර බිලිය ගිල්ල වගේ ඒ තන්තය ඇසුරු කළා වෙනවා. සැපේ සැපවත් වෙනකොටම අන්තේ, දුකේ දුක් වෙනකොටම අන්තේ. කෙනෙකුට සැප දුක් දෙක විඳිනවා නම් විඳීම තහනම් විඳින්න බෑ. සැප තියෙනවා දුක තියෙනවා. සැප හෝ දුක හෝ විඳිනවා නම් යම් කිසි කෙනෙක් විඳින්ට වෙන්නේ මායාවේ පැත්තට ගිහිල්ලයි. බිලිය තියෙනවා කෑවොත් නම් බිලි වැද්දානුව යන්න වෙනවා. ඒ වගේ සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාව කියන්නේ එමක් කියලා දකින්න. ඉතින් සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාව වින්දොත් එම ගිල්ල වගේ. මෙතන තියෙන දේ තමයි ලෝකෙ කෙනෙකුට ඉන්න බෑ එම ගිලින් නැතුව. සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන තුන විඳින්න නැතුව කෙනෙකුට ඉන්න පුළුවන් නම් සැපේ සැප වෙන්නේ නැතුව දුකේ දුක් වෙන්නේ නැතුව උපේක්ෂාවේ උපේක්ෂා නොවි කෙනෙකුට ඉන්න පුළුවන් නම් ලෝකේ එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නව නම් ඉන්න වෙන්නේ ලෝකෙන් එතර මිසක ලෝකෙ කෙනෙකුට බෑ. ලෝකයේ කෙනෙක් නිර්මාණය වෙලා තියෙන්නේ සැප විඳින්න දුක් විඳින්න උපේක්ෂාවේ ඉන්න පුළුවන් විදිහටයි. ලෝකය කියන්නේ සැප විඳින තැනට දුක් විඳින තැනට උපේක්ෂාවේ ඉන්න තැනට. මොකද ලෝකය කියලා කියන්නේ ධර්මතා 8ක් අනුව පෙරලෙන සිද්ධිය. ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියලා මේ 8 අනුව පෙරලෙන එකටයි ලෝකය කියන්නේ. පෙරලෙන සිද්ධියටයි ලෝකය කියන්නේ. එතකොට සතුටු වෙනවා අසතුටු වෙනවා ආය සතුටු වෙනවා අසතුටු වෙනවා ওই සිද්ධියට. එතකොට මෙතනදී සැප වේදනාව එක් අන්තයක් කියනකොට දකින්ද අර ඇහෙන සද්දේ වගේ යම් ප්‍රියමනාප ගන්ධයක් ප්‍රියමනාප රසයක් ප්‍රියමනාප කායික ස්පර්ශයක් ප්‍රියමනාප ධර්මාරම්මණයක් තියෙනවනම් මේ දේවල් වින්දොත් යම් කිසි කෙනෙක් සැපේ ය කියන අන්තයයි කියලා දකින්ද. රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ස්පර්ශ ආයතන හය හරහම දුක් වේදනාවක් එයි. දුකේ ඕගොල්ලන්ගේ හිත රිදිලා තියෙනවා නම් දුක් වුණා නම් දුක් වෙනවා නම් දකින්න ඕගොල්ලෝ අන්ත එකයි ඉන්නේ කියලා. නිවන් දකින්න භාවනා කරනවා වෙන්න පුළුවන්. නියම ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලක්ෂණය මම මතක් කරන්නේ. සැප වේදනාව එක්කන්තයක්, දුක් වේදනාව එක්කන්තයක්, අදුක්කම සුඛ වේදනාව මැජ්ජි. හැබැයි ඒකද මම ඉස්සලා මතක් කළා, ලෝකෙ පෙන්නපු අදුක්කම සුඛ වේදනාව නෙමෙයි කියලා. ඒකට කාරණාත් මම මතක් කළා. මෙතන ඉඳලා මම සැප වේදනාව දුක් වේදනාව කියන කාරණා දෙක විතරයි මතක් කරන්නේ. මතක් කරන හැමතැනකදීම මේ පින්මුතුන් දැනගන්න ඕනේ, ලෝකෙ තුල තියෙන උපේක්ෂා වේදනාව සැප වේදනාව යන පරයයට අරගෙනයි මම දේශනා කරන්නේ කියන කාරණාව මතක තබා ගන්නට ඕනේ. එතකොට මේ ස්පර්ශ ආයතන 6 හරහම යම් සැප වේදනාවක් ඇති වුනොත් ඒ සැප වේදනාවේ සැපවත් වෙනෝ නම් අනුව පවතිනෝ නම් එක් අන්තිකුත් මේ ස්පර්ශ ආයතන 6 ආරම්භයම දුක් වේදනාවක් ඇති වුනොත් ඒ දුකේ දුක් වෙනවා නම් දුක් වේදනාව අනුව පවතිනවා නම් දුක් වේදනා අන්තයත් නිර්මාණය වෙනවා කියන එක දැනගන්න ඕනේ. ඔන්න මේ පින්වුතුන්ට තේරෙන්න ඕනේ ස්පර්ශ ආයතන 6 උපදින සැප දුක් උපේක්ෂා කියන කුමන හෝ වේදනාවක් විඳොත් දැන් තේරෙන්න ඕනේ, විඳින මට්ටමක් තිබුණොත් තේරෙන්න ඕනේ මේ අන්ත දෙකේ ඉන්නේ කියලා. ස්පර්ශ ආයතන 6 හරහා උපදින එකම වේදනාවක්වත් හමු වෙන්න බෑ. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයට මේ පිංමුතුන් සමහර වෙටක හිතයි. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම තියනවද? එහෙම ඉන්නේ කොහොමද කියලා මම මතක් කළා ඉස්සලා දේශනාවේදී. ඒක හරි, ලෝක කෙනෙකුට නම් ඉන්න බෑ. හැබැයි ලෝක කෙනෙකුට ඔය තුන් වේදනාවෙන් එකක්වත් විඳින්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනක් පේන්නේ නැහැ කියනවනම් ඒක පුදුමයක් නෙවෙයි. මොකද ඒකෙන් කියනවා එයාට ලෝකෝත්තර නුවණක් නැහැ. එයාට තියෙන ලෝකෙ තුල තියෙන නුවණක් විතරයි කියලා. ඉතින් මේ ලෝකෙ තුල තියෙන තුන් වේදනාවට වඩා වෙනත් වූ ආකාරයකින් අරමුණු එක සම්බන්ධ වෙන්න පුළුවන්, විඳින්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් යම් කිසි කෙනෙකුට තියෙනවා නම්, ලෝක කෙනෙකුට තියෙනවා නම් එයාට කියන්න වෙනවා එයාට ලෝකෝත්තර නුවණක් තියෙනවා කියලා. ඉතින් මේ ධර්මයේ කෙටි අර්ථය මෙන්න මේකයි. මේ අන්ත දෙකට නොපෙමින මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉඳලා හිතියෝ තණ්හාව ඉක්මවන්න පුළුවන්. එහෙනම් සැප වේදනාවත් දුක් වේදනාවත් කියන අන්ත දෙක අතහැරලා අදුක්කම සුඛ වේදනාව මැජ්ජේ කියලා කිව්වේ මොන කෙනාටද? සැප වේදනාව ඇති වෙනකොට යම්කිසි කෙනෙකුට නුවණක් තියෙනවා නම් මේ සැප වේදනාව කියන එක ඇති වෙන්න තියෙන හේතුවත් පේනවා නම් මේ හේතුව නිසා හටගත්ත සැපය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන නුවණකුත් තියෙනවා නම් මේ සැපයේ හේතු ප්‍රත්‍යය හේතු නිසා හටගත්ත සැපේ හේතු නැති වෙනු නැති වෙනවා කියලා දැකලා මෙයා සැපේ උපේක්ෂයි, මෙයා සැපේ සැපවත් වෙන්නේ නැහැ. එහෙම වුණොත් මෙයාට මේ සැප වේදනාව අන්තයක් වෙන්නේ නැහැ. එයා ඒ සැපේ සතුටු වෙන්නේ නැහැ. ඒ සැපේ තළුමරන්නේ නැහැ. ඒ ලාභේ, ඒ යසසෙ, ඒ කීර්ති, ඒ ප්‍රශංසාවේ මෙයාගේ හිත සැලීමටපත් වෙන්නේ නැහැ. උපේක්ඛයි. එයාට උපදිනවා නුවණ නිසා දුක්ඛම සුඛ වේදනාවක්. ඊට පස්සේ යම් කිසි ඔය විදිහටම ඇහෙන් දකින රූපයේත් කනෙන් අහන ශබ්දෙත් නාසයෙන් දකින ගන්ධෙත් දිවෙන් දැනගන්න රසෙත් කයින් දැනගන්න ස්පර්ශෙත් සිතින් දැනගන්න ධර්මාරම්මනේ යම් සැප වේදනාවක් ආවොත් ඒ හැම සැප වේදනාවක් ආරම්භයම කෙනෙකුට නුවණ එළඹ සිටියොත් මේ සැප වේදනාව කියන්නේ ස්පර්ශයෙන් හටගත් එකක්. මේක හැබැයි මම මේ කතා කරන ටික මේ පින්වතුන් දැනගන්න මම මේ මතක් කරන්නේ දැනගන්න ටික නෙවෙයි දකින්න මට්ටමක් ගැනයි. මේ දර්ශනය කියන දකින් දෙකක් දකින්න තැනට ඕගොල්ලන්ගේ මනස ගන්න ඕනේ. එදාට ප්‍රාර්ථනා නැහැ. ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. කෙලස් නැති වෙන්නේ අන්ත අතහැරෙන්නේ දකින්න කොටයි. දර්ශනයක් ඒක. මේ පෙන්වන දේ දර්ශනය කරගන්න තමයි සීල සමාධි ප්‍රඥා කියලා තව 8-5 කොටසක් තියෙන්නේ. ඒක අපි පස්සේ කතා කරමු. මේ ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැතිවෙනවා කියලා ගිරව් කියනවා වගේ ඕගොල්ලෝ අද දන්න කියන මට්ටම නෙමෙයි. ජීවිතේ දකින මට්ටම ගැන මම කියන්නේ. හැම සැප වේදනාවක්ම ස්පර්ශ ආයතන 6. ස්පර්ශය නිසා හටගන්නවා ස්පර්ශය නැතිවෙනකොට නැතිවෙනවා. මේ සැප වේදනාව කියන්නේ පටිච්ච සමුප්පන්නයි ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැතිවෙනවා කියන නුවණ ළඹ සිටියොත් එයා සැපේ උපේක්ෂයි. එයාට ඒ සැප වේදනාව අන්තයක් වෙන්නේ සැපය නිසා උපේක්ෂයි එයා. එතකොට එයා සැපේ විඳෙන්නේ නැහැ. බිලිය ගින්නේ නැහැ එයා. සැප වේදනාවේ සැපවත් වෙන කෙනා තමයි සැපේ තමයි බිලිය සැපවත් වෙනවා කියන්නේ ගිලිනවා. සැපේ සැපවත් නොවි ඉන්න බෑ හැබැයි ලෝකෙට. එතනයි තියෙන ප්‍රශ්නේ. එහෙම ඉන්න පුළුවන් වෙන්නේ ලෝකෙන් එතර ගිය මනසකටයි. එතකොට අන්න එයා සැප වේදනා කියන අන්තය අතාරිනවා. එයාට ඒක අන්තයක් වෙන්නේ මොකද සැපේ යා සැපවත් උනේ නැ බිලිය ගිල්ලේ නැ එයා සැප වේදනාවේ උපේක්ෂා නිසා. ඊට පස්සේ උපේක්ෂා වේදනාවට හේතු ස්පර්ශ නිසා උපේක්ෂා වේදනාව ඇති වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ස්පර්ශ ආයතන හයේම උපේක්ෂා වේදනාවට හේතු ස්පර්ශය නිසා උපේක්ෂා වේදනාව ඇති වෙනකොට මෙයා දන්නවා මේ උපේක්ෂා වේදනාවද හේතු ප්‍රත්‍යයයි. මේ උපේක්ෂා වේදනාව හේතු නිසා හටගෙන හේතු නැතිවෙනවා කියලා පේනවා. හේතු නිසා හටගෙන හේතු නැතිව නැතිවෙන මේ උපේක්ෂාවේ උපේක්ෂයි. මෙයා උපේක්ෂාවේ ඇලෙන්නේ නැහැ. ඒකයි මජ්ජේ මන්තානලිපති ඒ මැදද තැවරිලා නැහැ. මේ උපේක්ෂාවේ අවිද්‍යානුසය අනුසය වෙලා නැහැ මෙයාට දැන්. මොකද ලෝකෙ තුල තියෙන උපේක්ෂාවෙත් උපේක්ෂාවේ මිසක ඒ උපේක්ෂාව යාට ඇත්තක් වෙලා නැහැ. ඒ උපේක්ෂාව ජීවිතේ වෙලා නැහැ. ලෝකෙ තුල තියෙන උපේක්ෂාව නෙමෙයි. මෙයා නුවණ නිසා උපේක්ෂයි. සැප වේදනා විදි ප්‍රඥාව නිසා මෙයා උපේක්ෂයි. උපේක්ෂා වේදනා විදි ප්‍රඥාව නිසා උපේක්ෂයි. ඊට පස්සේ ඔන්න ඔය නුවණ නිසා මෙයා සැප වේදනාව කියන අන්තය අතහැරලා දැන් මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ස්පර්ශ ආයතන 6 හරහම දුක් වේදනාවක් ඇති වෙනකොට මේ දුක් වේදනාවද හේතු ප්‍රත්‍යයයි. ප්‍රත්‍ය නිසා හටගත්ත මේ වේදනාව ඒ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා නුවණින් දකිනවා. දකිනවා. එහෙම දැකලා දුක් වේදනාවේ උපේක්ෂයි. දැන් මෙයා බිලිය ගිල්ලේ නැහැ. දුක් වේදනාවේ දුක්ුනේ නැහැ. අලාභය, අයස, නිന്ദාව, දුක කියන කාරණා ටික මෙයාට දුකක් වෙලා නැහැ. මෙයා කෑග ගහන්නේ නැහැ, විලාප දෙන්නේ නැහැ, පපුව අද්ග ගහන්නත් වෙලා නැහැ. ඒක දුක, එයාට දුකක් වෙලා නැහැ. ලෝකයා දුක් විඳින අරමුණෙත් මෙයා උපේක්ෂයි. ලෝකයා සැපසහගත අරමුණේ කෑ ගහනකොට ඒත් උපේක්ෂයි. මෙයාගේ ජීවිතය රහතන් වහන්සේට කියන චලංග සමන්නාගත උපේක්ඛා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මේ ආයතන හයෙම උපේක්ෂයි. මෙන්න මේ විදිහට කෙනෙක් හිතියොත් සැප වේදනාව කියන අන්තය දුක් වේදනාව කියන අන්තයත් අතහැරලා අදුක්කම සුඛ වේදනාව මැදයි ඔන්න ඔය විදිහට හිතියොත් නම් තණ්හාව ඉක්මනව මෙන්න මෙයා මහපුරුෂයා කියලා අර ස්වාමීන් වහන්සේ දා මතක් කරනවා. ඉතින් මේ පින්වතුණු දකින්න ඕනේ ලෝකෙ තුල උපේක්ෂාව හරියන්නේත් නැහැ. ඕගලන්ට භාවනාව කියලා නිවන් මඟ කියලා කවුරු හරි කියලා දුන්නොත් ලෝකෙ තුල තියෙන උපේක්ෂාව අපිත් ඇලින්නේ ගැටින්නේ නැතුව උපේක්ෂාවේ හිටියා ඉන්න කවුරු හරි කියලා දෙනවා නම් ඕගලන්ට නුවණ ගෙනියන්නට ඕනේ. ලෝකෙ තුල තියෙන උපේක්ෂාව ඇලෙන්නේ ගැටින්නේ නැති පමණකින් උපේක්ෂාව නම් මේ පොඩි ළමයාත් නිවන් දැකපු කෙනෙක් වෙන්න ඕනේ. තිරසංගත සත්තුත් නිවන් දකී එහෙනම්. එහෙනම් මේකට වඩා වෙන ධර්මතාවයක් තියෙන්න ඕනේ නේද කියලා අන්ත හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ අන්ත අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියන ටික දකින්න ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මම මතක් කළේ මේ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයේ අතහැරුණොත් අපි බේරගන්න කවුරුවත් එන්නේ නැහැ. ඒ නිසා තමන් මේ මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නට ඕනේ කියලා අවංකවම අප්‍රමාදීව භවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. අපි මොනතරම් අවංක වුණත් අපි ඒ යෙදෙන මාර්ගය නිවැරදි නැතිනම් අපි හිතාගෙන ඉන්නේ නිවැරදි කියලා. අපි හිතාගෙන ඉන්නේ මාත්‍රට යන පාරයි කියලා. නමුත් අපි යන්නේ අනුරාධපුරයේ පැත්තට යන පාරේ නම් අපි හිතාගෙන හිටියට යවින්නේ වෙන දිහාවකටනේ. මේක නිවන් මඟ තමයි කියලා අපි හිතාගෙන හිටියට ඒ පාරේ නිවෙන්නේ නැත්තම් නිවෙන්නේ නැහැ. ඒ නිසාමයි මේ ලක්ෂණ හඳුනා ගන්න කියන්නේ. ඒ නිසා මේ අන්ත දෙක තේරුම් අරගෙන මධ්‍යම ප්‍රතිපදාවේ ඉඳලා ඒක හඳුනාගෙන මධ්‍යම ප්‍රතිපදාව වඩලා මේ ජීවිතේම සසර දුකින් එතර වෙන්න මේ පිංතුන් උත්සාහවත් වෙන්න ඕනේ. ඒ ඥාන දර්ශනය ඇති කරගන්නට අන්ත අයින් කරන්න ඕනේ. අන්ත හඳුනාගන්නට අන්ත හඳුනගෙන මධ්‍යම ප්‍රතිපදාවට එන්ට මම මේ කරන දේශනා මාලාවේ මේ දේශනාවත් මේ පින් උතුම්ට හේතු උපනිශ්‍රියම වේවා කියන කලන අදහසක් ඇති කරගන්නට අපි හැම දිනම එහෙනම් දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං චිරන් රක්කන්තු බුද්ධ ශාවකං චිරන් රක්කන්තු නම් පරන්ති. ඒ වගේම මේ දුක්සහගත සසරෙන් එතර වෙන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ ලෝකයේ ඇසුරු කරන සීමාවෙන් මිදිලා ලෝකෙන් මිදිලා ලෝකෙට අයිති නැති ලෝකෙන් එතර වෙච්ච හුදකලා ගමනක් ගිහිල්ලා ඒ ගමන යන්ට නිකම් බෑ. ඒ ගමන ගැන ලෝකෙන් එතර වෙච්ච මගේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු මග සලකුණු තියෙනවා. ඒවා අපි අහගන්න ඕනේ. ඒ මග සලකුණු දන්නේ නැත්නම් අපිට යන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි ලෝකෙන් එතර වෙන්න පෙන්වපු මග සලකුණු ඕගලන්ට පෙන්වන්න මේ සත්ක්‍රියාව සඳහා විශේෂ දායකත්වයක් සපයන ශ්‍රද්ධාවන්ත පින්වත් කීපදෙනෙක් ඉන්නවා. ඒ පින්වතුන්ගේ අදහස වුණා දුක ගෙවා ගන්න බැරුව දුක නැති කරගන්න ක්‍රමයක් නැතුව මම්මුලා වෙලා ඉන්න ලෝකෙට දුකෙන් එතර වෙන මාවතට ඕගොල්ලන්ව යොමු කරවලා ඒ බුදුරජාන් වහන්සේගේ ළඟේ පණිවිඩය මේ පින්වතුන්ට අහන්න සලස්සලා මේ සත්ක්‍රියාවක් සිද්ධ කරන්න ඕනේ කියන වටිනා කලන අදහසක් ඇති වුණා. ඒ මහනුවර හිරසගල පදිංචි එම් ගුණරත්න මහත්මයා සහ සුමනා ගුණරත්න කියන මහත්මියට එතුමිය මේ සඳහම් පණිවිඩය විමුක්ති මගේ පණිවිඩය ඕගලන්ට ලබා දුන්නේ බොහෝම කලන අදහසකුත් ඇතුව. මේ පණිවිඩය ඕගලන්ට ලබා දුන්නාම මහා වටිනා පින්කමක් සිද්ධ වෙනවා. ඒ පින්කම මිය පරලෝකයේ අපේ දෙමව්පියන්ටත් අනුමෝදන් කරන්න පුළුවන් කියන අදහසකුත් තිබුණා. ඒ වගේම තමන්ගේ දූදරුව ඥාත හිතේසින්ට සුවපත් භාවී දීර්ඝායුෂ ලබා ගන්නටත් මේ පින වටිනවා කියලා හිතුණා. ඒ නිසයි මේ පින්කම කළේ. එහෙනම් අද මේ වටිනා දහම් අවබෝධය මේ පින් උතුම්ට ලබා ගැනීම සඳහා විශේෂ දායකත්වයක් සැපයුවේ මහනුවර හීරසගල පදිංචි එම් ගුණරත් මහත්මයා සහ සුමනා ගුණරත්න මහත්මිය එතුමියගේ ඒ දෙපළගේ බලාපොරොත්තු වුණා. ඒ දෙපළගේම නමින්නසේ කාල යාත්‍රා කළා වූ දෙමව්පියන් හා මියගිය වර්ග පරම්පරාගත අනිත් සියලු ඥාතින්ට පින් අනුමෝදන් කරන්නට. එහෙනම් කල්පනා කරගන්න මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ඒ ගුණරත්න මහත්මයා සහ සුමනා ගුණරත්න මහත්මියගේ මියගිය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ට මේ දේශනාව සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාගේ මියගිය ඥාතීන්ට මේ පින් ඔවුන් කළව පිනක් මින් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වෙත්වා. ඒ අය දුකෙන් මිදී සැපවත් භාවයට පත්වීමෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුනාදෙත් පවත්තන්ට. ඒ වගේම ඒ ගුණරත්න මහත්මයා සුමනා ගුණරත්න මහත්මියත් ඒ පවුලේ දූ දරුවන් ඇතුළු ඥාති හිතේසින් ඇතුළු සියලු දෙනාටත් මේ සද්ධර්ම ශ්‍රවණය කළ පින් ඔසීලූම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේම වේවා කියන අදහසක් ඇති කරගන්නට ඕනේ. ඒ සඳහා මේ දේශනාව විජනිත වෙච්ච කුසලයේ ඒ ජීවිතවලට හේතු උපනිශ්‍රය වේවා ශක්තියක්ම වේවා කියලා හිතාගෙන සාදුනාදයක් පවත්වන්නට හැම දිනාටම උතුම් නිවන් පිණිසම මේ දේශනාව උපනිශ්‍රයම වේවා. සුපර්.